බුදුරජාණන් වහන්සේට කර්ම විපාක ඵල දුන්නේයි කීවාට සියලු කර්ම ක්ෂය කළාද පසු විපාක දීමට ඉතිරිවන දෙයක් නැතයි සමහර ස්වාමීන් වහන්සේලා අවසනවා. මේක පාදලා දෙන්න කියලා විල්ලීමක් කරනවා. ඒතර මේකෙදි කර්ම ක්ෂය කර ඥානයයි විපාක ක්ෂය කර ඥානයයි කියලා දුක ගන්නවා. කර්ම කියන්නේ මොනවද විපාක කියන්නේ මොනවද? මේ දෙක පෙර කරලාද කර්මයන්ට දැන් කරන්නේ දැන් නැහැ විපාක ඉන්නේ. හැබැයි මෙතෙන් පටන් ඉදිරියට කර්ම නැති නිසා විපාක ඵල දීමට කර්ම නවතින්නේ මින් ඉදිරියටයි. එයා උන්වහන්සේ දේශනා කළේ කර්මක්ෂය කර ඥානය. රාගයක් ක්ෂේවීමෙන්, ද්වේෂයක් ක්ෂේවීමෙන්, මෝහයක් ක්ෂේවීමෙන් මින් ඉදිරියට. නවන් නැති සම්භව. කීනම් පුරාණ පුරාණේ ක්ෂය කරනවා. නවන් නැති සම්භවම් කියන්නේ කීනම් පුරාණම් කියන වචනේදී ඔක අර්ථ ගන්න හදන්නේ. මෙච්චර කල් ඉස්සෙල්ලා කරපු ඔක්කොම කර්ම ක්ෂය කරා කියන්නේ. පුරාණේ කියලා කියන්නේ පාප ධර්ම. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ පුරාණේ. අසුචි අසුචි වලට කියනවා පුරාණේ කියලා. කසල වැඩි දේවල් කියනවා පුරාණේ. පුරාණේ ක්ෂය කළා කියන්නේ ඉස්සෙල්ලා ඒවා ක්ෂය කළා නෙමෙයි. ලෝභයේ පුරාණයක්, ද්වේෂයේ පුරාණයක්, මෝහයේ පුරාණයක්. ලෝභයයි ද්වේෂයයි මෝහයයි නැති පුරාණේ ක්ෂය කරගහන කෙනා කීනම් පුරාණ. නවන් නැති සම්භවම් කියන්නේ ඔය ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා කි ලෝභ මූල, දේශ මූල, මෝහ මූල තිබුණොත් ඒ මුල් කරගෙන නව කර්ම රැස් කරනවා. අනිත් නව කර්ම රැස් කිරීමයි නැවැත්ති. නවන් නැති සම්භවම්. එහෙනම් පුරාණේ ක්ෂය කරනවා කියේ ඉස්සෙල්ලා කරපු පාප කර්ම ක්ෂය කළා කියන එක නෙමෙයි. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නවති පුරාණේ ක්ෂය කළා. ඒ ලෝභ මූලයෙන්, ද්වේෂ මූලයෙන්, මෝහ මූලයෙන් මතුකර හට ගැනීම තියම් කර්මයක් තිබුණා නම් ඒ කර්මයේ හේතුව දැන් නැහැ. මොකද? ලෝභයේ ක්ෂය කළ නිසා, ද්වේෂයේ ක්ෂය කළ නිසා, මෝහයේ ක්ෂය කළ නිසා. ලෝභය නිසා ගොඩ නැගින, ද්වේෂය නිසා ගොඩ නැගින, මෝහය නිසා ගොඩ නැගින යම් කර්මයක් ඉදිරියට රැස් වෙන්න තිබුණා නම් දැන් ඒවා රැස් වෙන්නේ නැහැ. නවන් නැති සම්භව. අන්න ඒකයි එතන කියුවේ. දැන් බුදුරජාණන් වහන්සේ කර්මක්ෂය කළා කිව්වා මිස විපාකක්ෂය කළේ කොහෙද? පුස්ස පුස්ස ව්‍යන්ති කරෝටි කියලා පෙන්නවා. ස්පර්ශ කර කර ගෙවන්න. කරගත පාප කර්ම තියෙනවා විපාකේ. ඒකේ මග ඇරලා යන්න එපා. මග ඇරලා යන්න තැනක් නැහැ. ඒකේ පයින්ද තැනක් නැහැ. ඒක ස්පර්ශ කරන්න. වින්දනය කරමින්. ඒක ගෙවා ගන්න. ගෙවා ගන්න තියෙන එකම ක්‍රමයක් තියෙනවා. යම්තා ගෙවෙන කර්මයක් නම් මිත්තා සහගත හිත පැතිරීම මුල් කරගෙන මිත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මුල් කරගෙන අප්‍රමාණ ලෝභ සත්ත්වෙන සලසන හිත හේතු කොටගෙන යන්තරමක් ගෙවෙන කර්මයක්ද? ඒවා ගෙවෙනවා. නමුත් යම් කිසි ආකාරයෙන් ආර්යයන්ට උපවාද කරපු, දෙමව්පියන්ට ගහපු, හිංගි හිංසා කරපු මහා බලවත් පාප කර්ම ඒ කියන වාදයෙන් ගෙවා ගන්නත් බැහැ. එහෙම යා ඉතුරු වෙන්නේ නැහැ. ඒස මාත්‍ර සිවුනම් ඒවා පළ දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා කර්ම 12ක් පළ දුන්නේ 14ක් ගැන කිය වෙනවා. ඒකේ 12 විද්‍යාමාන කරලා තියෙනවා. ඒ පළ දුන්නේ අන්න ඒ වගේ ඉතුරු වෙච්ච. ආර්ය පුද්ගලයන්ට කරපු නිගරු. ආර්ය පුද්ගලයන් කරපු හිංගි හිංසා. ඒවා නිසා හටගත්තාව පෙර කරන ලද බොහෝසත් කාලි ඉස්සර කරපුවා. ඒවා කර්ම විපාක වශයෙන් ඇවිදින විපාක ඵල දුන්නා. මේ බුදුරජාණන් වහන්සේ විපාක ක්ෂය කළේ නැහැ. විපාක ක්ෂය වෙන මට්ටමක් තියෙනවා, ඒකත් පෙන්නුවා. හැබැයි සියලු විපාක ක්ෂය කරන්න වෙන ක්‍රමයක් නැහැ. අප්‍රමාණ මෛත්‍රිය පැතිරෙමින් අනන්ත ලෝක සත්ත්වයන් සමංගෙන් වුණ අවලක් අසාධාරණයක් ඇතනවා. ඒවට වන්දිකේ වෙනවා. හැබැයි ආර්ය උතුමන්ට වැනි අයද කරපු මහා බලවත් ඒවා අර මට්ටමේ අයින් කරන්නත් බෑ. හැබැයි ඒවැ බලේ පවා බොහෝ කොට ප්‍රහීන වෙලා යනවා. සියල්ල සාමුවේ දුරු කරන්න පුළුවන් ශක්තියක් ඒවැ නැහැ. ඉතින් ආර්ය උපවාද වෙන දේවල් විවිධ සත්ත්වයන් නිඳා කිරීම, දෙමව්පියන් නිඳා කිරීම යතින් ප්‍රධාන. එහෙම දේවල් තමයි විදලා විශේෂ මාත්‍රේ ඉතුරු වෙලා තිබුණොත් අවස්ථාව ලැබුණොත් ඒකෙදි ඵල දෙන්නේ. අවස්ථාවක් පරිසරයක් ගොඩ නැගීමට හේතුකාරක එක පැත්තක් ඉවරයි. සමාජයේ මනසේ දූෂිතතාවය නිසා තියෙන පරිසරයට හේතු ඉවරයි. හැබැයි තමා ජීවත් වෙන්න වෙලා තියෙන කර්ම විපාකයෙන් ඇදිලා බාහිර ලෝකේ අර අසත් ධර්ම ඇති සත්වයේ අතරේ. ඒ අතරේ ඉන්න කාය තියෙන පසුතලයෙන් අහක් වෙන්න බැරි නිසා. එවන් පසුතලයේදී විඳින්න සිද්ධ වෙන විපාකයක් ඇත්නම් බාහිර ආයකින් හරි ඇදිලා ඒක විඳින්න සිද්ධ වෙයි. තමන්ගේ අභ්‍යන්තරයේ නැගෙන හරියක් නැති නිසා ඒ හරියෙම මිදෙනවා. ඒ මිදෙන්නේ සමනන්තරයක් එවත් අවශ්‍ය පසුබලයක් නැති නිසා. අනන්තරයක් වශයෙන් ආපු කර්ම විපාකයේ ඵල දෙන්න ඊට අවශ්‍ය සමනන්තරේ සකස් වෙන්න ඕනේ. ඒ සකස් වුණොත් තමයි ඒක වෙන්නේ. ඒ සමනන්තරේ සකස් වීමට ලෝභයේ ද්වේෂයේ මෝහයේ තිබුණොත් අර පුද්ගලික සමනන්තරය සකස් වෙන්න ඉඩ තියෙනවා. ලෝභක්ෂේ ද්වේෂක්ෂේ මෝහක්ෂේ කරුවාම ඒ ඉඩ නැති වෙලා යනවා. හැබැයි ඒ වුණා සමා ජීවත් වෙන පරිසරයේ අයින් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පෙර කාලේ පෙර භවයේදී අවිද්‍යාව නිසා නිගමනය කළා මනුෂ්‍ය අතර ඉන්න එක කොච්චර හොඳද? මනුෂ්‍ය සංඛාරය වැඩිවෙනවා. මනුෂ්‍ය අසත්පුරුසයි නේද? අසත්පුරුෂ අතර මම මොකද ඉන්නේ කියලා. එහෙම තරම් හොඳ නෑ නේ කියලා හිතුවේ නෑ. උන් එක සැලන් කරලා හරි මං ජීවත් වෙන්න ඕනේ පිරිසක් එක්කලා කියලා එහෙම හිතුවා. ඒ හිතුව නිසා ඒ ලෝකෙ උපදින්න සිද්ධ වුණා. ඒ නිසා උට බාහිර හරි අයින් කරන්න බෑ. තමන්ගේ අභ්‍යන්තර සුද්ධ කළා. බාහිරින් ඉන්නේ වෙන අයින් කරන්න පුළුවන්කමක් තියෙනවා මෙත් වැඩි වීම නිසා එක්තරා මට්ටමක්. සියලු මට්ටම සැල සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. මේකයි තියෙන වෙනස. ඒ හරියට තිබුණේ අපි පාක්ෂයක් ඇද්ද ඒක අරිහතුනහතිලා විඳ සිද්ධ වෙනවා. ලෝතර බුදුනත් විඳ සිද්ධ වෙන්නේ ඒකයි. මේ කර්මයක් ක්ෂය කරපු නිසා විපාකෝ කම්ම සම්භවෝ කියන්නේ මෙන්න මේ දියෝ කරන්න ක්‍රමයක් නෑ. කම්මා විපාකාවත්තන් තියෙන කරපු කර්මෙදි විපාකේ එනවා. නෑ විපාකෝ කම්ම සම්භවෝ කියන එක කලේ නැත්නම් සස්මා පුනබ්බවෝ හෝති කියන ලාවටිය කරන්න හම්බෙන්නේ නෑ. නැවත පුනර්භවයක් හදන්නද? මොකද හේතුව? ඒ විපාකේ නැවත කර්මයක් ඇස් නොකරන නිසා. ඉතින් මේක දකින්න ඇති අය තමයි බුදුරජාණන් වහන්සේ සියලු කර්ම ක්ෂය කළා කියන විපාක ක්ෂය කළා කියන ඉගමන ඉදවයි. එහෙම කළොත් ධර්ම විරෝධී. ධර්ම පරස්පරව පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට කර්ම 12ක් පල දුන්නා පෙර විපාක නේද. ඊට පස්සේ සිද්ධ වෙනවා අර භික්ෂුන් වහන්සේලා කියන එක ඇත්ත නම් බුදුරජාණන් වහන්සේගේ දේශනා කපා හරිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට වැඩිය දන්නයි භික්ෂුන් වහන්සේලා. ත්‍රිවිධය ගිනාපු සිවිපිලිසිම් බියපත් මහ රහතන් වහන්සේලා ත්‍රිවිධය පස්සේ ගිනාපු සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා සියල්ලම අවිවාගී දන්නා ඉන්න ඕනේ ඒක කපා හරිනවා. කොහොමද හරි කෙනෙක් කපා හරිනවා? ත්‍රිවිධකේ. ත්‍රිවිධකේ තියෙන බුද්ධ දේශනාව නම් ඒ බුද්ධ දේශනාව හොරු වංචාකාරයෝ නෙමෙයි ගෙනාවේ. සීපිලිසි වියාපත් මහ රහතන් වහන්සේලාගෙන් නම් පටන් ගත්තේ ආරම්භ කළා කැටි කරලා හකස් කරලා දුන්නේ. සීලවන්ත ගුණවන්ත මහතෙරුන් වහන්සේලාගේ වාද්‍යයෙන් නම් ආවේ. ඉතින් අද ඊට වඩා ඉක්ම ගිය ඥානයක් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. බැරිලා හරි එක ඒකාන්තිය බුද්ධ දේශනාවක් නම් එහෙම ඒක අපහරින්න බුදුන් තත්ඩිය බුදු කෙනෙක් හද පහලලා ඉන්න ඕනේ. නැත්නම් අපි ධර්මයට අනුකූලව අපි විසඳ ගන්නවාද? අපිට අනුකූලව ධර්මයට අපහරිනවාද? දැන් යථාර්ථය මොකද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිට අනුකූලව ධර්මයේ කපා හරින්න අපි කවුද? අපිට පුළුවන් දේ කරන්න. දැන් ධර්මයට අනුකූලව කියා දෙන්නේ ඇයි අපිට වැටහෙන්නේ නැත්තේ? ඇයි බලස් බල වුනේ? අපේ අලුපාලුවක් නිසා. අපි වටහාගෙන තියෙන අලුපාලුවක් නිසා. ඒ අඩුව හොයා ගන්න ඕනේ. අඩුව හොයාගත්තාම පේනවා ධර්මානුකූලව ධර්මයට විනිත අනුකූලවම ගැළපෙදේන ක්‍රම. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඉතින් උන්වහන්සේලා කවදාවත් විපාක ක්ෂය කළා නෙමෙයි කර්ම ක්ෂය කළා. කර්ම ක්ෂය කළා නිවන් දැක්කා. කර්මක් හේ කරන්නේ හේතුනේ මොකද්ද? රාගයේ කර්මයට මුලක්, ද්වේෂයේ කර්මයට මුලක්, මෝහයේ කර්මයට මුලක්. රාගක් හේ කළා නම්, ද්වේෂක් හේ කළා නම්, මෝහක් හේ කළා නම් මුල් තුන කැපුවා. මුල් තුන කැපුවාට පස්සේ නැවත පාපයක් හට ගැනීමට, ජනක කර්මයක් හට ගැනීමට කියන යම් කිසි බලයක් තිබුණා ඒ සියල්ල ඉවරයි. එහෙනම් උන්වහන්සේලාගෙන් මතු උපැත්මක් හට ගැනීමට හේතු වෙන කර්මකාරක ගොඩනගන ශක්තිය කෙලවරයි. එහෙනම් මතු උපැත්මට හේතු වෙන කිසිවක් විපාක කම්ම සම්භව කියන නිපදවන්නේ නැහැ. විපාකේ එනවා විඳිනවා. වේදනාවෙන් දට මතු උපදින්නේ නැහැ. දුක් වේදනාවෙන් දකිලා දුගතියට යන්නේ නැහැ. දැන් සමහර අය වරද්ද ගන්නවා. සාහෘදුරණේක මරණාසන්න මොහොතක දුක් විඳලා දැක්කොත් එහෙම. වැඩේ නම් ඉවරයි. මලේ මෙහෙමයි. මල මුත්‍රා ගිහිලා කෑ ගහලා අඬලා මලා කියයි. ගිහින් තියෙන දුගතිය කියන. දැන් හරියනවා. ඒක වේදනාව නේද කියන්නේ. ඒක වේදනාව. දැන් ඔච්චර මහදන් දුන්න අනේ පිට සිද්දුමා මරණාසන්න මොහොතේ කොහොමද කිව්වේ? වේදනාව එහෙම කොහොමද කියලා අහනකොට අනේ ස්වාමීන් දරන්න බෑ. හරියට වරපටක් නැඳන් යර ඔළුවට සිරින්ගියක් දාලා පටියක් දාලා ශක්තිමත් පුරුෂයෙක් මේක හිර කරලා කිටි කිටි ගාලා හිර කරනකොට කොහොමද කෙරෙවීමක් කියයිද? මගේ ඔළුව එහෙම හිර වෙනවා. හරි අමාරු. ගෙරි කපන්නේ ගෙරි කප කියන්නේ ඒ කියන්නේ හරක් අමාරුන මිනිහ. දව ඝාතකෙක් ගවයන් කපන පීයකින් බඩ කපන්නේ කොහොමද? ඒ වගේ මගේ බඩ පැලෙන්න වයි කැක්කුමයි. බඩ හිර වෙනවා කැක්කුමයි. එහෙම වේදනාවක් මට ඉන්නේ. කොහොම කිය කිය මලේ. දැන් වේදනාව නිසා අපාජය යනවා නම් එහෙම කොහෙද යන්නේ? එහෙනම් මලේ පිටිසිරිලා ඔච්චර දන් දීලා ඔක්කොම කරලා බොහෝ අංගිලා ඉදලා ඉන්න දුක දැක්කද? දුක් වේදනා විපාකයක්. විපාකෝ කම්ම සම්භව කරලා හිටන් දුක తీරි ගෙනියන්න හැකියාව උන්වහන්සේ එතුමාලා දිවුල් නැති නිසා. එතනින් වැල්ලා ගිහලා නම් දෙව්ලෝක උපන්න. මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කයට දැනෙන්නා වූ යම්කිසි කායික වෙහෙස දැනෙන්නේ. කය ජීර්ණ දුබල වෙනකන් විතරයි. දුබල වෙලා අන්තිමට ඉස්සෙල්ලාම පංචේන්ද්‍රිය මැරෙනවා. පංචේන්ද්‍රිය මැරිච්ච ගමන් මනේන්ද්‍රිය විවෘතයි. දැන් මොකද වෙන්නේ? පංචේන්ද්‍රිය නිසා හටගත්ත දුක් වේදනා ඔක්කොම මරණාසන්න මොහොතේ අන්තිම අවස්ථාවට යනකොට එක මොහොතකින් අතුරුදහන්ලා හිත නිදහස් වෙනවා. දැන් මොකද තේරෙන්නේ? මහා දුකක් ඉඳ කොච්චර නිදහසක්ද? දැන් නම් දුකක් මොකුත් නැහැ. ඔළුවේ කැපුවත් බලේ අමාරුවක් කියකට තුන ඒකවත් නැහැ. ඒක තියෙන බවක් දැනෙන්නේ නැහැ. කොච්චර නිදහස්. දැන් හිත සාන්තිය වීදී නැද්ද එතන? මරණාසන්න මොහොතේ ඉන්නකොට අර දුක් වේදනාවේ නිදහස් වෙනවා. නිදහස් වෙනාට පස්සේ මනස නෙමෙයි අර දුක දුන්නේ. කායික දුක. කායික මරණයත් එක්කලා. මනස අන්තිවර වෙරෙන්නේ. නෑ මනස වෙරෙන විදිහක් නෑ. ඊට ඉස්සෙල්ලා ප්‍රසාදේ නැගිනවා මනස. නැගිලා හිටන් ඊට අනුකූලව ප්‍රබෝධි හට ගන්න. ඈ? ඔය සමනන්තරයක් නේ තියෙන්නේ. හදලා ඉවරයි. මේ සමනන්තරය හැදුවට පස්සේ අනන්තරය හදලා ඉනවා. අනේ ඒකයි. මේ කය වලාද පස්සේ ඉතලා වෙරෙන්නේ කය. කය වලාට පස්සේ තමයි හිත සූක්ෂම කායිකත්වයෙන් නිදහස් වෙන්නේ. මේ භෞතික කය ගණී භාවනේ කය නෙවෙයි මේ වේදනාව දුන්නේ භෞතික කය. භෞතික කය මලාට පස්සේ සූක්ෂම කය මේ වේදනාව දැනෙන්නේ. ඒක නිදහස්. ඒතර කර්මජ කය නිදහස් වුණා. ඒකෙන් තමයි සාන්තියක් වෙලා ඉන්නේ.